ගරු දයාශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක් කාලය තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ ග්‍රාමීය බැංකු පද්ධතිය පිළිබඳව අපේ රෝහණ බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරපු කාරණේ ඉතාම වැදගත් කාරණයක්. මොකද මම දන්නවා ප්‍රධාන අමාත්‍යවරයා විදිහට වයම් පළාතේ මම ඉන්න කාලවකවානු තුළ ග්‍රාමීය බැංකු පිළිබඳව ඉතාම හොඳ අධ්‍යයනයක් අපිට තියෙනවා. මේ රටේ ග්‍රාමීය බැංකු පද්ධතිය තමයි ඇත්ත වශයෙන් ඉතාම ග්‍රාමීය වින්න මිනිස්සු, විශේෂයෙන් පෞගිය කාලේ අපි දකිනවා ඇත්ත වශයෙන් මේ රටේ ලීසින් සමාගම් ලංකාවේ දුප්පත් මිනිස්සු හිරකාරෝ බවට පත් කරගෙන ඔවුන් විශාල මුදලක් හම්බ කරපු තැනකට තල්ලු වෙනකොට ග්‍රාමීය බැංකුව තමයි ශක්තිය දුන්නේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් හදන්න, ඒ වගේම කුඩා මිනිස්සුන්ට ණය දෙන්න, අලුත් කාන්තා නියෝජනයට ඉඩ දෙන්න, ඔවුන්ට අවශ්‍ය කරන ශක්තිය දෙන්න, අලුත් ව්‍යවසායයන් ගොඩනගන්න අවශ්‍ය කරන ශක්තිය දුන්නේ මේ ග්‍රාමීය බැංකු පද්ධතිය. හැබැයි අත වශයෙන් ග්‍රාමීය බැංකු පද්ධතිය සම්බන්ධව මම ගත්තෙන් පස්සේ අපි වයඹ වැඩපිළිවෙළක් පටන් ගත්තා. 26,000කට අධික කාන්තාවන්ට අපිට හැකියාව ලැබුණා වයඹ ජනදිරිය කියලා වැඩසටහනක් යටතේ ඉතාම ක්‍රමානුකූලව මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනිච්චා. අත වශයෙන් ග්‍රාමීය බැංකු වලට අපි අවස්ථාව දුන්නා නිකම්ම ණය මුදල් දෙන්න එපා, එයාව ට්‍රේන් කළා, එයාව පුහුණු කළා, අවශ්‍ය කරන ශක්තිය දෙන්න කියලා. හැබැයි කාලයක් යනකොට මේ ක්‍රියාදාමය නිවැරදි ක්‍රියාමාර්ගයකට හදාගෙන ඉස්සරහට යන්නේ නැති එකේ ප්‍රතිඵලය තමයි සමහර ග්‍රාමීය බැංකු කඩාගෙන වැටෙනවා, නැත්නම් ඒ වගේ තැන්පතු අරගෙන යනවා. මේක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් එක්සත් ජාතික පක්ෂයටවත් කාටවත් චෝදනා කරලා හරියන්නේ නැහැ. මේකට අවශ්‍ය කරන වැඩපිළිවෙළ හදුවා නම් මේ කිසිම කෙනෙකුට මේක හොරගම් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි මේ රෝහණ බණ්ඩාර මැතිතුමා කියන්නේ. ඉතින් දැන් අද මම කියන්න කැමති බලන්න දැන් ඔබතුමාලා මේ ග්‍රාමීය බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්න ඇමතුමා වැඩපිළිවෙළක් සකස් කරන්න ඔබතුමාලා දන්නවා. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර දම්පතු පොලිය සාමාන්‍යයෙන් දෙන්නේ 8%යි බැංකු වලින්. නමුත් 9.5%ක් දෙන්න කියලා, 9.5%, 10%ක් දෙන්න කියලා ආණ්ඩුව විදියට වැඩපිළිවෙළක් සකස් කරලා දෙනවා මුදල් ඇමතුමා. එතකොට මේකෙදී මේ 8%ේ පොලිය සාමාන්‍ය අනෙක් බැංකු වලට 1.5% මහා බැංකුවෙන් ප්‍රතිපූර්ණ කරනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ ග්‍රාමීය බැංකුවල? ග්‍රාමීය බැංකුවලට මේක ප්‍රතිපූර්ණ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? ග්‍රාමීය බැංකුවල තියෙන අර ස්ථාවර තැන්පතු වලට දාලා තියෙන පොලිය නැත්තම් ඒ මුදල ක්‍රමානුකූලව මිනිස්සු අයින් කරගන්නවා. දැන් මේක කරුණාකරලා බලන්න. මොකද මේ ග්‍රාමීය බැංකු පද්ධතිය අපි ශක්තිමත් කරේ නැත්තම් අපිට අනාගතේ සමුපකාර දහස් ගණනක් තියෙනවා, 50,000කට වැඩිය සේවක සංඛ්‍යාවක් ඉන්නවා මේ සමුපකාර ශේෂ්ත්‍රේ. බැංකු ශේෂ්ත්‍රය ඉතාම ශක්තිමත්. ඒවයින් තමයි වැඩි වැඩියෙන්ම ග්‍රාමීය මට්ටමේ මිනිසුන් ණය දෙන්නේ. අද ණයක් ගන්න ගියාම ඇති වෙලා තියෙන තත්ත්වයන් එක්ක මේ පරාට නීතිය එක්ක මිනිහෙක් බැංකුවකට යන්න නැත්නම් කරපත් වෙලා තියෙනවා. හැබැයි ග්‍රාමීය බැංකු පද්ධතියේ මම ඔබතුමාට ඉල්ලන්න කැමති මුදල් ඇමතුමත් ඉන්න නිසා කරුණා කරලා මේ 8%ේ පොලිය බැංකුවලට අනිත් බැංකුවලට දෙනවා වගේ ග්‍රාමීය බැංකුවලටත් මහා බැංකුවෙන් ප්‍රතිපූර්ණ කරන්න වැඩපිළිවෙළක් අපේ ඇමතුමා හදලා දෙන්න. එතකොට මේවා ක්‍රියාත්මක කරන්න ශක්තිය ගන්න පුළුවන්. ඒ වගේම අද මේ ග්‍රාමීය බැංකුවල තියෙන මුදල් සියල්ල ඉවත් කර ගැනීම සඳහා වෙන ක්‍රියාමාර්ගයක් ගන්න වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ග්‍රාමීය බැංකු පද්ධතියේ ත්‍රිලියන ගණනාවක මුදල් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ ගැනත් මම විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මම මේ අද බලන්න මේ සමුපකාර පද්ධතියත් කඩාවැටෙමින් තිබෙන තත්ත්වයක් එනවා. පිරුම් මල් වලට 3%ක තිබිච්ච එක අයින් කළ දැන් ඔබතුමාලා ලීටරයට රුපියල් 3.60යි දෙන්නේ. එතකොට රුපියල් 9යි සාමාන්‍යයෙන් ලීටරයකට හම්බෙන්නේ. ලෝඩ් එකකට රුපියල් 8,000ක් විතර ආපහු නැවත ඔබතුමාලා ගන්න වැඩපිළිවෙළ සකස් කරනවා. සමුපකාර ශේෂ්ත්‍රයේ මේ පිරුම් මල් ටිකක් දැන් බැහැ ඉන්නේ යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ආදර්ශමත් සමිති විදියට කොල්පිතිකම දැන් මේ අපේ සහෝදර මන්ත්‍රීතුමා කිව්වා මේ ශ්‍රී ලංකා UNP කියලා. හැබැයි දැන් කොල්පිතිකම විදියට සේවා සමුපකාර සමිතිය ජනතා විමුක්ති පෙරමුණේ. එතකොට මුදල් අඩි පිරුවම් මලේ විතරක් 1,30,00,000. ඊළඟට මහවිද්‍යාල සේවා සමුපකාර සමිතිය ද්‍රවශීලතා ඌනතාවේ 6,00,000. අද වැහුවොත් මිනිස්සු පාර දිගේ එනවා මේ සමුපකාරේ හොයාගෙන මේ ද්‍රවශීලතා දත්තයෙන් එක්ක. ඒ නිසා විශේෂයෙන්ම මේ විශාල දේශපාලන බලපෑමක් අද මේ සමුපකාර සමිතිය වලට ඇති කරලා තියෙනවා. ඒ වගේ ඉන්න දක්ෂ සභාපතිවරු අයින් කළා 46ක පරීක්ෂණ තියලා ඒ අයව ඉවත් කරන වැඩපිළිලක් වයඹ පළාතේ එක්කෝ ආණ්ඩුකාරතුමාට යන්න කියනවා, නැත්නම් ආණ්ඩුකාරතුමාට මේක කරන්න කියනවා. දෙකෙන් එක. එහෙම තල්ලු කරලා තියෙන්නේ. ඔව් මම ඇත්ත කියන්නේ. ඔබතුමා දන්නවා සම්පකාර මහා මණ්ඩලයේ ඉන්න සභාපතිතුමාලා මේ එක එක සභාපතිවරු ඔක්කොම නම් කළා කියලා තිනවා. මෙයාට වහම 46 පරීක්ෂණ දීලා මේගොල්ලෝ අයින් කරන්න කියලා. එහෙම බලපෑමක් ඇවිල්ලා තිනවා. ඒක මම මේ කියන්නේ. වයඹ පළාත මේක දිනනවා. ඒ නිසා මම විශේෂයෙන් ඔබතුමාගේ ඉල්ලනවා මේ සම්පකාර ශේෂය රැක ගන්න ඕනේ. මේක අපි දේශපාලනීකරණය කරන්නේ නැතුව ක්‍රමානුකූලව මේවට වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ඉඩ දෙන්න. මොකද හේතුව මේ සම්පකාර ගොඩනගපු මිනිස්සු මේ සමපකාර ශක්තිමත් කරපු මිනිස්සු සභාපතිවරු විශාල වැඩ කොටසක් මේකට කළලා දිනවා. අද ඒ අයව පලි ගැනීමට ලක් කරන වැඩ පිළිවෙල තමයි තල්ලු කළ තිබෙන නිසා මම හිතනවා විශේෂයෙන් මේ පිරොම්මල් පිළිබඳ ප්‍රශ්න ඔබතුමාට මැදිහත් වෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලනවා. මොකද හේතුව ඒ පිරොම්මල් අද ඔක්කොම කඩා වැටලා තියෙන්නේ. මොකද හේතුව ඔවුන්ගෙන් දැන් ආපහු ලෝඩ් එකට රුපියල් 8000 ගානේ වෙනම ඔවුන්ගෙන් සල්ලි ගන්න. මේක විශාල අර්බුදයක්. ඒ නිසා අනිත් එක තමයි 118 විකුණුම් මත සාමාන්‍ය පුද්ගලික කඩහිමියෙක් අමතුමා දන්නවා පුද්ගලික කඩහිමියා. එයාට 118ක වැට් එකක් ගවුවට ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ඔහුට වැට්ටා කරගන්න තැනක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. ඔහු ඒක මහංගල කරනවා. හැබැයි මේ සම්පකාර ඔක්කොම පොත්වල ලියන්න ඕනේ. පොත්වල ලියපුවාම 118 වැට් එක මේගොල්ලෝ ගහන්න ඕනේ. 118 වැට් එක ගාව අපිට තමයි දැන් තේරෙනවා ඇති මේක අරගත්තෙන් පස්සේ මේ සම්පකාර පාඩුවට දුවන්නේ. ඔබතුමාලා වැඩියෙන්ම සතුටුස නැත්නම් අනෙක් ආයතනවල දෙනවා වගේම අඩුවට එක විනාඩියක් දෙන්න අඩුවට බඩු ටික දෙන්න ඔබතුමාලා වැඩ පිළ සකස් කරලා තියෙන සම්පකාර වලට බඩු ටික දීලා. හැබැයි සම්පකාර විකුණුම් මාංශය බලන්න අද මොකද වෙලා තියෙන්නේ කියලා. 118ක වැට් එක ගහලා අද විශාල අර්බුදයකට ඔවුන් යනවා. මොකද හේතුව ඔවුන් මේක ලියන්න ඕනේ පොත්වල. පොත්වල ලියනකොට අනිවාර්යෙන් 18 වැට් එකට අහුවෙනවා. ඔවුන්ට එකතු කරගන්න විදියක් නැහැ. ඒ නිසා අද විකුණුම් මාංශය සම්පූර්ණයෙන් විනාශයට පත් වෙලා තියෙනවා. මේ සම්පකාර වැඩපිළිවෙලට මම ඔබතුමා ඉල්ලනවා කරුණාකර මේ 118 වැට් එක සම්පකාර වලින් ඉවත් කරන්න. මොකද හේතුව නැත්තම් මේ සම්පකාර පවත්වාගෙන යන විදියකුත් නැහැ, අඩු මිලට සේවයක් සලසන විදියකුත් නැහැ කියන එකත් මතක් කරමින් අපේ රෝණ බණ්ඩාර මහත්මයාට ස්තුතිවන්ත වෙමි. මගේ වචන ස්වල්පව අවසන් කරනවා.